හොඳයි පින්වත්නි, මේ පින්තුන්ට යම්කිසි ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් එහෙමනම් දැන් අවස්ථාව තියෙනවා. අපි ධර්ම සාකච්ඡාව සඳහා දැන් පිවිසෙනවා.
අවසරයි ස්වාමීන් වහන්සේ. මම මේ සාමාන්‍යයෙන් ආනාපාන සති භාවනා කරන කෙනෙක්. හැබැයි අද ගෝවන්සේ මේ මෙත්තා භාවනා ගැන කිව්වම මට හිතුණා මේ ගෝවන්සේ උපදේශයක් ගන්න. මම මෙත්තා භාවනා කරනවා. මේ මෙත්තා භාවනාව අර සලා මෙත්තා සූත්‍රයේ විදිහට අර මේ තැති දුකන් දෙ ලොකු කුඩා දෙහෙන් නොපෙනේ වගේ මෙත්තා සිතක් සිතට මෙත්තා චේතනාවෙන් දක්ෂ දිසාවට ගෙන දිසා හතරට පතුරන පතුරනකොට ඈතට ඈතට පතුරනකොට ලොකු කය සුවයක් අර නිරාමස සුවයක් කය පස්සද්දී සේරම රටන. ඒ කියන්නේ අන්තිමට මෙත්තා චේත මෙත්තා සිතක් විතරයි තියෙන ලොකු ලොකු බ්ලූටැක් ලොකු නිකන් මේ අවකාශයක් ඇතුලේ තනිකර සිතක් විතරක් වගේ වෙනවා. ඒක මම එච්චර මේක කරේ නිකන් ඉන්ටර්නෙට් ලකරන නිසා මම හිතුවා මම සතිපට්ඨාන පිටයලා කියලා. අද වහන්සේ මෙත්තා චේතෝ නිත්‍ය ගැන කිව්වම් මට හිතා මේක ආන කරන කල ස්වාමීන් වහන්සේ මට පොඩ්ඩක් උපදේශයක් දෙනවාද මේක වඩන්නේ පාර මේ කියන්නේ පරියන්ක විතරක් නෙමෙයි සාමාන්‍ය මට සක්මන් කරනකොට වුණත් ලේසියෙන් මෙත්තා සිතක් පතුරන්න පුළුවන්. අතර මම මෙත්තා කර මේ සමාජයේ කොහොම වුණත් දන්නේ නැහැ. හැබැයි මේ භාවනාව නම් මට කරන්න පුළුවන් කරුණා කර ස්වාමීන් වහන්සේ මට ඒක තව විපස්සනාවට ගෙනියන්න උපදේශයක්
හොඳයි. ඇතරම මෙතෙන්දී මෛත්‍රිය පැත්තෙන් මෙත්තා චේතු විමුක්තිය දක්වා යනවා කියන්නේ ඉතින් අපි ඒක තව තව වර්ධනය කරලා යන්නයි තියෙන්නේ. දැන් මහත්තයා කියාගෙන ආවා වගේ අපි මුලින්ම ඔන්න අපිතුමු අපිව ආරමුණු කරලා මෛත්‍රිය වඩන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපිතුමු අපේ අසල්වාසීන් මධ්‍යස්ථ පුජ්‍යලීන් එහෙම මූලික කරගෙන ඔන්න මෛත්‍රිය පතුරවමු. හිතන්න අපි ටික ටික ඔහම පතුරවන්න ඔන්න අපි ඉස්සරහ දිශාවේ සියලුම සත්වයෝ අරමුණු කරලා ඔන්න අපි මෛත්‍රිය වඩනවා. ඊට දකුණු දිශාවේ නැත්තම් අපි දකුණු අත පැත්තේ සියලුම සත්වයින් අරමුණු කරලා මෛත්‍රිය වඩනවා. ඊට පිටිපස්සේ සියලුම සත්වයින් අරමුණු කරලා මෛත්‍රිය වඩනවා. වම් පැත්තේ සියලුම සත්වයින් අරමුණු කරලා මෛත්‍රිය වඩනවා. ඉහළ දිශාවේ සියලු සත්වයින් අරමුණු කරලා මෛත්‍රිය වඩනවා. පහළ දිශාවේ සියලු සත්වයින් අරමුණු කරලා මෛත්‍රිය වඩනවා. දැන් මෙහෙම මේ සියු දිශාවට සියලු දිශාවන්ට මෛත්‍රිය වඩන්න පටන් ගන්න අපේ හිත පැතිරිච්ච සිතක්. එක තැනකට හිරවෙච්ච හිතක් නෙමෙයි, හාත්පස මෛත්‍රිය පතුරවන සිතක්. අර හිතේ තිබිච්ච කොටු වෙච්ච ගති, සීමාවන්, මරියාදාවල් කැඩලා ගෙහිලා හිත හාත්පස හොඳට පැතිරිච්ච විවෘත වෙච්ච සහගත බවක් ඔන්න ඇති වෙනවා. දැන් ඒකෙත් එක සත්ව කොට්ටාශයක් කියලා නැහැ, මුළු විශ්වයේම ඉන්න සියලුම සත්වයෝ සෝපත්ත්වා කියලා. ඒ වගේ අර තමන්ගේ මෛත්‍රී සහගත බව මුළු විශ්වයටම සාධාරණ කරගත්තාම මේක තියෙන අපි කියන සීමා සම්භේදයක් සිද්ධ වෙනවා. සීමාවන් වල දැන් සීමාවක් නැහැ, අතර බවුන්ඩරි එකක් නැහැ. සීමා සම්භේදයක් සිද්ධ වෙන සීමාව බිඳිලා යනවා. හාත්පස පතිරෙච්ච මෛත්‍රී සහගත බව. ඒ බඳු මෛත්‍රී සහගත බවකින් ඔන්න අපි ඉන්නවා. දැන් ඔකෙත් සත්ව සංඥාවත් අයින් කරා නම් අපි දැනට ඔන්නම් සුවපත් වෙත්වා කියන කයල්ල විතරක් ගන්න. හාත්පසට අපි සුවපත් වේවා කියන ස්වභාවය පතුරවගෙන ඉන්නවා. එතකොට අන්න යෝගාචරයට පුළුවන් මෙත්තා චේතු විමුක්තියක් අත්දැක ගන්න. දැන් මම මේ බොහොම කෙටියෙන් කිව්වේ යෝග පීවරෙන් පීවර ඒ කොට්ටාසයට, ඒ සත්ව කොට්ටාසයට, ඒ දිශාවට පැතිරීම ගැන ප්‍රායෝගිකව. ඉතින් මේක වෙනම ධර්මදේශනාවක් කරන්න ඉතින් මේක ඔක්කොම විස්තර කරන්න ගියොත් මම මේ කෙටියෙන් ඒක අන්තිම ඵලයේ වශයෙන් කියන්නේ. ඒතර මෙත්තා චේතු විමුක්තිය එකදී අපිට එක කියලා වෙන් කරගත්ත සත්ව කොට්ටාශයක් ඇත්තෙත් නැහැ, වෙන් කරගත්ත එක දිශාවක් කියලා ඇත්තෙත් නැහැ. හාත්පස සියලු දිශාවන්ට සියලු සත්වයන් කෙරෙහි අරමුණු කරගත්ත බවක් තමයි තියෙන්නේ. ඉතින් අපිට මේකටපත් වෙන්න පුළුවන් නම් ඔය தත්වය පදනම් කරගන්න පුළුවන් උපසනාවක් සඳහා. අපිට තියෙන දැන් ඔය தත්වය මුණින් ඉස්සලා හිතේ දියුණු කරගත්ත, ඒ தත්වයට හිත ගත්තා, ඊට පස්සේ ඒකෙන් අයින් වෙලා ඒ දිහා බලනවා. දැන් අද දේශනාවදීත් අපි කතා කළා විමුක්තං වාචිත්තං විමුක්තං චිත්තංති පජානාති, අවිමුක්තං වාචිත්තං අවිමුක්තං චිත්තංති පජානාති. ඔන්න ඒ වගේ දැන් අපි මෙත්තා චේතෝ විමුක්තිය විමුක්තියටපත් වුණා. මුණින් අපි ඉදී වැඩුවා, සමාධිය දියුණු කළා. ඊට පස්සේ ඒකෙන් අයින් වෙලා ආ මේ දැන් තියෙන්නේ මෙත්තා සහගත ස්වභාවයක්. ඒ ක්වොලිටි එක ඒ හිතේ මෛත්‍රී සහගත බව හිතේ තියෙන ඒ විමුක්ත ස්වභාවය කොහෙවත් පැටලිලා නැති ගතිය හිත හාත්පස විවෘත වෙලා පැතිරිලා තියෙන ගතිය අපි ඒක එක චිත්ත ස්වභාවයක් වශයෙන් හඳුනගන්නවා. දැන් අපි එහෙම හඳුනගනිමින් ඉන්නකොට අපි එයාට කරන පෝෂණය අඩු වෙන්න ගන්නවා. එතකොට මොකද වෙන්නේ? ආයෙත් ඔන්න හිතුවිලි එන්න පටන් ගන්නවා. අපේ ඒ මෙත්තා චේතු විමුක්තිය දුර්වල වෙන පටන් ගන්නවා. දුර්වල වෙනකොට ඔන්න ආයෙත් හිත ගිහිල්ලා අල්ලනවා. ඒතර අන්න ඒ අල්ලපු ගතිය අපි තේරුම් ගන්නවා. තේරුම් අරගෙන එතෙන්දී ඒක අතහැරලා දානවා. ආයෙත් හිත නිදහස් වෙනවා. ආයෙත් ඔන්න හිත ගිහිල්ලා මොකක් හරි අල්ලනවා. හේතු වෙනවා. ඒකත් තේරුම් ගන්නවා. ඒකත් අතහැරලා දානවා. ආයෙත් ඔන්න හිත නිදහස් වෙනවා. ආයෙත් හිත කොහේ හරි අල්ලනවා. ආයෙත් නිදහස් කරනවා. ආයෙත් මෙත්තා චේතු විමුක්තිය ලැබෙනවා. මේ විදිහට ටික 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 අපිට තියෙන්නේ මේ මෙත්තා චේතු විමුක්තියෙන් අපි පටන් ගත්තා. ගැඹුරු සමාධියකින් පටන් ගත්තා. ඒකෙන් එළියට ඇවිල්ලා ඒක දිහා බලනවා. ඒ බලනකොට මෙයා පොඩ්ඩක් දුර්වල වෙනවා. එතකොට ඔන්න හිත එහෙ මෙහෙ පනිනවා. පනිනකොට ඒ ස්වභාවයන් හඳුනගනවා. ඒ ස්වභාවයන් හඳුනගනවා. ඒ ස්වභාවයක තියෙන රළු ගතිය, ඒක තියෙන අනිත්‍ය ස්වභාවය, ඒක තියෙන తాවකාලික ස්වභාවය ඒවා හඳුනගනවා. හඳුනගෙන ආයෙත් හිත නිදහස් කරගන්නවා. ඉතින් ආයෙත් හිත ටිකක් නොගැඹුරු මට්ටමට පාත්තන්න උත්සාහ කරනවා. එතකොට නෝ ආයෙත් හිත කොහේ හරියක්. ආයෙත් තේරුම් ගන්නවා. ආයෙත් අතාරිනවා. ඉතින් මේ කටයුත්ත නැවත නැවත සිද්ධ වෙන්න ඕනේ. ඒ කියන්නේ ගැඹුරු සමාධියකින් පටන් ගත්තට මොකද අපි ඒක නොගැඹුරු මට්ටම් දක්වා අරගෙන ඉන්නේ. එතකොට තමයි හිත නැවත ගිහිල්ලා උපාදාන කරන්නේ. එතකොට අන්න අපිට ඒ උපාදාන වෙච්ච ස්වභාවය හඳුන ගන්න පුළුවන්. ඒකේ ඊටවස්සේ අතහැරලා උපාදානයන්ගෙන් හිත නිදහස් කරගන්න. ඉතින් මේ කාරණාව මේ කටයුත්ත නැවත නැවත කිරීම තමයි අවශ්‍ය වෙන්නේ. එතකොට අන්න අපිට විපස්සනාවකට මේක පාවිච්චි කරන්න පුළුවන්. එහෙමයි
සම්මිනාස බොහොම අපින් මම ඇත්තටම නොටිස් කරා කියන මෙත්තා වැඩුවාම ආනාපාන සති සමාධියට වඩා බොහොම පිරිච්චි බොහොම
ඔය තත්වයේ තියෙන අනිත්‍ය ස්වභාවයක් තේරුම් ගන්න. ඒකට ඕකට ඇලෙනවා වෙනුවට මේකත් ඇවිල්ලා අනිත්‍ය ස්වභාවයක් කිය. මේකත් මගේ පාලනයෙන් තොරයි. මේකෙදිත් ඔන්න ආයේ මොකක් හරි වෙන සිතුවිල්ලක් එනවා. එයා මොකද දැන් ක්‍රියාත්මක වෙන හැටි? එයා කොහොමද එන යන හැටි? කියලා මේ தත්ත්වය මේක තමයි නිකන් අපේ අර අපේ බොක්සිං ගහද්දී නිකන් පීඩාවක් හදාගෙන ස්ටේජ් එකක් හදාගෙන කරනවා වගේ. දැන් අපි ඉන්න ස්ටේජ් එක තමයි මේක. අපි ඉන්න අපේ තියෙන වේදිකාව තමයි මේක. මේක ඉඳගෙන තමයි අපි සටන කරගෙන යන්නේ.
එනයි සම්මන්ත්‍ර බොහොම
පිට තරුවන් සන්නයි.
ඊළඟ අවස්ථාව දෙනිකාට ලැබෙනවා. ඔබගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
පෙරවන් සන්නයි බන්තේ.
කියන්න.
එදිනෙදා ජීවිතේ නිකනිරායාසයෙන්ම වගේ සිත දිහා බලාගෙන ඉන්න පුරුදු වෙලා තිනවා. සිතුවිලි උඩ කාලයක් ගමනක් යනවා වගේ දැනලා ඊට පස්සේ දැන් ඒක හිතපු හිතපකම වටයක් කළා සිතුවිලි අඩු වෙලා තිනවා. ඊට පස්සේ දිනදා ජීවිතේ ක්‍රියාකාරකම් කය ක්‍රියාකාරකම් වලට සිත එහෙම ලොකුවට යන්නේ නැහැ. ඒක නිකන් ඔටෝමැටිකලි වෙනවා වගේ දැනෙනවා. සමහර වෙලාවට යල්ල වගේ සිදු වෙනවා නිකන් බලාගෙන ඉන්නවා වගේ සිද්ධ වෙනවා.
හොඳයි. මෙතත් හොඳයි. ඒක තමයි වෙන්නේ. අපිට නිකන් උරුම වෙනවා නිකන් අපිටම අයිති කියනට වඩා ඉතින් අපි මේ අපි ඉන්න නිකන් නිජ භූමියක්. අපි ඉන්න නිකන් අයිලන්ඩ් එකක් වගේ. දූපතක් වගේ නිකන් හම්බ වෙනවා. අපි ඒක තුල ඉඳන් තමයි කටයුතු කරන්නේ. අපි ඒක කියමු සතිමත් භාවය කියලා. නැත්තම් නිර්වුල් භාවය කියලා හිතේ තියෙන ඉඩකඩ කියලා කියමු අපි ඒකට. අන්න ඒ ඉඩකඩ කියන තැන ඉඳගෙන මොකොත් අල්ලපු නැති තැනගෙන ඉඳගෙන අපි හැබැයි මේ වටේ සිද්ධ වෙන දේවල් බලාගෙන ඉන්නවා. නැත්තම් අපි හිතන්න දූපතක් තුල ඉඳගෙන අපි මූදු රැළ දිහා බලාගෙන ඉන්නවා. මූද යන මේ නැව් දිහා බලාගෙන ඉන්නවා. අපි මූදර අත දාන්න යන්නේ නැහැ, මූදර පයින් යන්නේ නැහැ. අපි ඉන්නේ අපේ නිජ භූමිය තුල, අපේ දූපත තුල. අන්න ඒ වගේ තමයි මේ අපේ හිතේ ප්‍රමාණිකෝලව සතිය දියුණුලා එනකොට ඒ තුලින් ඇති වෙනවා යම්කිසි ෂේම භූමියක් අපි තුල ඇති වෙනවා. ආධ්‍යාත්මික වශයෙන් අපි තුල නිකන් දූපතක් ඉදිකර ගන්නවා අපි. ඒ දීපං මේධාවි දීපං ඛෛරාත මේධාවි කියලා බුදුහාමුදුරුවෝ කියනවා. මේ ප්‍රඥාවන්තයා මේ භාවනාව හරහා මේ භාගතුන් වහන්සේගේ ධර්ම ප්‍රගුණ කිරීම හරහා ඒ කෙලෙස් වලට අහු නොවන ද්වීපයක් හදා ගන්නවා. ඒක තමයි මේ සතිපට්ඨානය හරහා අපේ සිතේ සිද්ධ වෙන්නේ. අපි සතිය දියුණු කරන්න දියුණු කරන්න ඒ දෙයක් දිහා ඒකෙන් අයින් වෙලා බලන්න පුළුවන් ගතිය අපි තුල දියුණු වෙනවා. ඒ නිසා ඔය සිද්ධ වෙලා තියෙන දේ හොඳයි. තව දියුණු කරගෙන යන්න.
ඊළඟ
ප්‍රශ්නය මාලිකා කරුණාරත්න මහත්මිය ඉදිරිපත් කරන්න පුළුවන්.
ස්වාමීන් වහන්ස.
ඔකේ නේ.
අවසරයි ස්වාමීන් වහන්ස. මට එක ප්‍රශ්නයක් තියෙනවා. අර යවකලාපි සූත්‍රයේ කියපු ධර්ම කාරණාවක් ගැන. ඒක මත කියුණා මේ වහන්සේ සඳහන් කරා අනිශ්චිතව වාසය කිරීමයි පූර්ණ සත්‍යයි දෙකම එකම නේද ස්වාමීන් වහන්ස?
ඔව් එහෙම කියන්න පුළුවන්. දැන් ඇත්තටම සතියේ එක එක මට්ටම්නේ අපි කතා කරන්නේ. මුලදී තියෙන්නේ අපි ටිකක් ආයාසයෙන් පාත්වන සතියක්. ඒක යමක් ඇසුරු කරනවා. ඉතින් දැන් අපි සක්මන් භාවනාව කරද්දී ආනාපාන සතිය වඩද්දී යම්කිසි අරමුණක් තුල හිර කළා තමයි අපි අනිත්‍යයෙන් හිත නිදහස් කරගන්නේ. ඉතින් එතනදී අනිශ්චිත නැහැ හිත. ආස්වාසේ ප්‍රස්වාසේ ඇසුරු කරනවා. එතන වේදනානුපස්සනාවකදී වේදනාව ඇසුරු කරනවා. මේ පස්සේ ඒ වේදනාවේ යථා ස්වභාවය තේරෙන්න වේදනාවෙන් අයින් වෙලා බලන්න පුළුවන් කම යෝගාවචරය තුළ වර්ධනය වෙන්න ගන්නවා. ආස්වාද ප්‍රස්වාසයෙන් අයින් වෙලා බලන්න පුළුවන් ගතිය යෝගාවචරය තුළ දියුණු වෙනවා. එතකොට අන්න සතියේ තවත් මට්ටමක්. එතකොට තමයි අර පරතෝ බැලමක් අපිට තියෙන්නේ. දැන් ඒක තුළ নিমগ্ন වෙලා නැහැ. ඒකෙන් අයින් වෙලා. හැබැයි හිත වෙන එක යන්නේත් නැහැ. දැන් අපි ඉස්සෙල්ලම ඕක තුල নিমগ্ন කරන්නේ මොකද? නැත්තම් හිත එහෙ මෙහෙ යන වෙන වෙන අරමුණ වලට යනවා. දැන් හැබැයි මේක දියුණු කරාට පස්සේ හිතට පුළුවන් මේකිනුත් අයින් වෙලා ඒ දිහා බලන්න. හැබැයි හිත වෙන කොහෙවත් යන්නේත් නැහැ. හිතන්න දැන් මේත් ඇවිල්ලා තව මට්ටමක්. ඉතින් මෙතෙන්දී තාමත් මෙයාව ඇසුරු කරන ගතිය තියෙනවා. මෙයා දිහා තමයි බලාගෙන ඉන්නේ. හිතේ තියෙනවා අර මේ ඒ තුල নিমগ্ন නොවුනට ඒකෙන් අයින් වෙලා ඒ දිහා බලන ගතිය, එයාව තාම ඇසුරු කරන ගතිය තාම තියෙනවා. අනිශ්චිතයි කියලා කියන්නේ එහෙම එකකුත් නැහැ. එක අරමුණක් තෝරගෙන එයාව ඇසුරු කරන ගතියක් එහෙමත් නැහැ. එහෙම තෝරගත්ත එක අරමුණක්වත් නැහැ. හිත කිසිවක් ඇසුරු නොකරන, නොවේ කිසිවක් උපාදාන නොකරන මට්ටම තමයි බුදුහාඳුරේ ඒ පෙන්වන්නේ එතෙන්දී. එතන තියෙන්නේ අපිට කියන තැන් નિરાයාස සතිය. හුදු දැනුවත් බවක් තමයි එතන තියෙන්නේ. හොඳයි අපිට ඊළඟ ප්‍රශ්නෙට යන්න පුළුවන්. මම හිතන්නේ එතන මාක් හරි ගැටලුවක් තියෙනවා.
ඊළඟ ප්‍රශ්නය ඉදිරිපත් කරන්න එහෙනම් දිනුෂ.
අවසරයි ස්වාමීන් වහන්සේ.
ඔව් කියන්න.
ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේට නිතර ඊමේල් ලියලා උපදෙස් ගන්නවා. අන්තිමට දැන් ආනාපානේ බැලුවා. ඊට පස්සේ කයි පොඩි සෙන්සේෂන් ගන්නවා. ඊට පස්සේ ඒ වගේම අයියලා මුකුත් අල්ලන්න නැතුව ඉන්න කියලා ඔබ වහන්සේ එක දිගටම කරන්න කියලා උපදෙස් දුන්නා. දැන් ඒක ටික පුරුදු කරනවා ස්වාමීන් වහන්සේ උත්සාහ කරනවා ටික ටික. ඊ ස්වාමීන් වහන්සේ යවකලාපි සූත්‍රයේ අහුවා මේ යෙපරේද ඒකේ අර චන්න තෙරුන්ට දීපු චුන්ද තෙරුන්දුන් අවවාදය ඇසුරින් අපිට ප්‍රශ්නයක් මතු වුණා. ඒ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ දැන් අපි ධානයකට පුරුදු වුණාම කියනවනේ මරණ මොහොතේ ධානය ආරම්භු වෙන බව කියනවා. එතකොට ධානයට අදාළ මේ උපතකට යන බව කියනවා. එතකොට දැන් ඒ චුන්ද තෙරුන් දීපු උපදේශාණු අපිට හිතුනේ ස්වාමීන් වහන්සේ අනිශ්චිත බව පුරුදු කර කෙනෙක් මාර්ගඵලයකටපත් නොවි මැරුණොත් මරණ මොහොතේ අනිශ්චිත ස්වභාවය ආරම්භු වෙන වගේ එහෙම
වෙලා එතකොට කොහොමද යන්නේ උපත කියලා සමහරවිට හොඳයි. ඔකට ඇත්තම උත්තරේ මේ බොහොම පැහැදිලිව තියෙනවා චේතනා සූත්‍රවල. ප්‍රථම චේතනා සූත්‍රය, ද්විතීයික චේතනා සූත්‍රය කියලා සූත්‍ර කීපයක් තියෙනවා. නිදාන සංයුත්තේ බුදුහාමුදුරුව කියනවා යංච භික්ඛවේ චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්මණ මේතං හෝති විඥානස්ස තිතියා. ආරම්මණේ සති පතිත්ථා විඥානස්ස හෝති. ඔය විදිහට විස්තර කරගෙන යනවා. ඒ කියන්නේ දැන් යම්කිසි අපි චේතනාපූර්වක යමක් කරනකොට විඥානේ එතන බැහැ ගන්නවා. හිතන්න ඇහෙන් උවමනාවෙන් රූපයක් බලනවා. ඇහෙන් උවමනාවෙන් සබ්දයක් අහනවා. ඒ මට්ටමේදී ඒ චේතනාපූර්වකව කරන කටයුත්ත තුළ තමයි විඥානය පිහිටලා තියෙන්නේ. එතන තමයි යා පළපදියම් වෙලා තියෙන්නේ. අපි බලන්නේක් බවට පත් වෙලා, අසන්නේක් බවට පත් වෙලා. හිතන්න ඒ වගේ මට්ටමකදී අපි මිය ගියොත්, එතකොට ඒට අනුරූපව ඒ පහළ වෙච්ච කුසල අකුසල වලට අනුරූපව ඉතින් අපිට උපතක් ලැබෙන්න පුළුවන්. හිතන්න එහෙම එකක් තිබුණේ නැහැ. අපි චේතනාවක් එහෙම උවමනාවෙන් කරපු ගතියක් තිබුණේ නැහැ. හැබැයි හිත කියෝන. හිතේ ප්‍රපංච දෝරන, හිතේ ප්‍රකල්පනා තියෙනවා. එතකොට බුදුහාඳුරෝ කියනවා මේ චේතනා නැහැ. හැබැයි යාගේ හිතේ ප්‍රකල්පනා තියෙනවා. එතකොට ඊට අනුරූපව තමයි විඥානය පහළ වෙන්නේ. එතන තමයි විඥානය බැස ගන්න බීටලා තියෙන්නේ. එතකොට යා ඒ මට්ටමේදී මිය ගියොත් ඒකනොත් යම් කෙසේ බලපෑමක් සිද්ධ වෙනවා ඊළඟ උපත සඳහා. හිතන්න යම් වෙලාවකදී මෙයා චේතනාවක් පහල කළත් නැහැ. නැත්නම් උමනාවෙන් චේතනාවක් පහල කළා නැහැ. චේතනාව උමනාවක් නැහැ. ඒ වගේමයි ප්‍රකල්පනත් සිතේ නැහැ. ඉතින් ඔන්න ඔය தත්ත්වය තමයි දැන් ඔය විස්තර කරන්නේ. එයා දැන් මේ අවස්ථාවේ හිත අනිශ්චිතයි කියලා කියන්න පුළුවන්. මොකක්වත් ඇසුරු කරන්නේ නැහැ, උපාදාන කරන්නේ නැහැ. එතෙන්දී කොහොමද මේ බඳු මරණයක් සිද්ධ වුණොත් ඊළඟට කොහොමද සිද්ධ වෙන්නේ? ඒක තමයි දැන් අහන ප්‍රශ්නේ. හැබැයි ඉතින් තව කොටසක් තියෙනවානේ චේතනා සූත්‍රයේ. ඒ තමයි යංච අනුසේති කියන කාරණා. එතකොට අන්න අපේ ඊළඟ ජීවිතයේ තීරණය වෙන්නේ අපේ දැනට තියෙන අනුසේ මට්ටම් අනුව. ඉතින් එතකොට අපි හිතුවොත් අනිශ්චිතව වාසය කරාය කියලා එතනින් අදහස් වෙන්නේ රහත් වෙලාය කියලා. අපේ හිතේ තාම අනුසේ තියෙන්න පුළුවන්. අපේ හිතේ තාම රාග අනුසය තියෙනවා, පටිඝ අනුසය තියෙනවා, අවිජ්ජා අනුසය තියෙනවා. අනුසය ධර්ම හතක් ගැන බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙනවා. ඒ නිසා ඒ අනුසය ප්‍රහාණය වෙනකන් ආශ්‍රවයන්ශය වෙනකන් ඊළඟ භවයක් තියෙනවා. ඉතින් එතකොට අපිට හිතා ගන්න පුළුවන් ඒ යෝගාවචරයා අර වගේ තත්වයක් තියාගන්න උත්සාහ කරමින් මිය ගියොත් එයාගේ දැනට තියෙන අනුසය මට්ටමට අනුව ඊළඟ ජීවිතය තීරණය වේවි. ඇත්තම ඔහොම තත්වයක් උදා වෙච්ච බව ඔය අනාථපිණ්ඩිකෝ වාද සූත්‍රය අනුව අපිට හිතා ගන්න පුළුවන්. දැන් ඔය අනාථපිණ්ඩික සිටුමා මේ යන මොහොතේදී එතුමා ආරාධනාවක් කරනවා මේ සරියුත් ස්වාමීන් වහන්සේට වඩින්න කියලා. එතකොට එන්න සරියුත් ස්වාමීන් වහන්සේ වඩිනවා. වැඩලා බොහොම ගැඹුරු බණක් කියනවා. ඉතින් මේ බණ අහලා මේ අනාථපිණ්ඩික සිටුමා අඬනවා. ඇයි අපිට මෙහෙම බණක් කියන්නේ නැත්තේ? ඇයි මෙච්චර ගැඹුරු ධර්මයක් මට දේශනා කළේ නැත්තේ කලින් කියලා අඬනවා. එතකොට සරියුත් ස්වාමීන් වහන්සේ කියනවා මේක හරි ගැඹුරුයි. මේවා අපි භික්ෂුන් වහන්සේලාට නම් කියනවා මේ ගිහි පිංගතුන්ට කියන්නේ නැහැ කියලා. එතකොට එතුමා ආරාධනා කරනවා අනේ අපිටත් කියන්න මේ තේරුම් ගන්න පුළුවන් අය ගිහි සමාජයේ ඉන්නවා කියලා ඉතින් ආරාධනා කරනවා. ඉතින් මේ දේශනා කරපු මේ දහමේ ඒ ගැඹුරේ තියෙන්නම ඔන්න ඒ කාරණා. කොහෙවත් අල්ලන්න යන්න එපා. රූපයක් ඇසුරු කරන විඥානයක් හදන්න යන්න එපා. සද්දයක් ඇසුරු කරන විඥානයක් හදන්න යන්න එපා. ගඳක් සුවඳක් රසක් ස්පර්ශයක් ඇසුරු කරන විඤ්ඤාණයක් හදන්න යන්න එපා. ඒ වගේම ඇසක්, කනක්, නාසයක්, දිවක්, කයක් ඇසුරු කරන විඤ්ඤාණයක් හදන්න යන්න එපා. ඔය විදිහට කියන්නේ විඤ්ඤාණය කොහෙවත් පිහිටවන්න එපා කියන කාරණාවම තමයි ඉස්මතු කරන්නේ. ඉතින් ඒ මොහොතේදී ඒක අහගෙන ඉඳලා ඉතින් ඒ අනාථපිණ්ඩික සිටුතුමා මිය යනවා. හැබැයි නැවත ගිහිල්ලා මේ මතන තුසුද් දිව්‍ය ලෝකෙද කොහෙද ආයි නැවතත් උපත ලබනවා. අනාථපිණ්ඩික දිව්‍ය පුත්‍රයා වශයෙන් උපත ලබනවා. ඒ අනුව අපිට තේරෙනවා ඉතින් අපේ හිතේ අනුසය ධර්මයන් තිබෙන තාක් අපි ඊළඟ උපතකට යනවා. හැබැයි ඉතින් අනුසය ධර්ම ප්‍රහාණය කරගන්න තියෙන ක්‍රමය තමයි ඔන්න ඕක. හැබැයි හිත අනිශ්චිතව පවත්වන්න උත්සාහන්ත වෙනවා. හැබැයි හිත ගිහිලා උපාදාන කරනවා තාම අර අනුසය ධර්මයන්ගේ බලපැවැත්වීම තියෙන නිසා. එතකොට අන්න අපි සතිමත් වෙලා ඒ බැඳීමෙන් ඒ උපාදානයෙන් අපි හිත නිදහස් කරගන්නවා. ඒ උපාදානය වෙච්ච බව තේරුම් අරගෙන ඔන්න හිත නිදහස් කරගන්නවා. ඉතින් ඔය කාරණාව හරහා තමයි ටික ටික අනුසය ධර්ම දුර්වල වෙන්න පටන් ගන්නෙ.
ඒක ඔඩක් පැහැදිලි සමිනස්ස
පොතේ. හොඳයි.
ඊළඟ අවස්ථාව රාණි රාජපක්ෂ මහත්මිය ලැබෙනවා ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න අවශ්‍යයි කියලා කිව්වා. ප්‍රශ්නය ඉදිරිපත් කරන්න.
කියන්නේ
ඔය කාරණාව පැහැදිලිව සතිපට්ඨාන විභංග සූත්‍රයේදී භාගතුන් වහන්සේ පෙන්නනවා. ඒ කියන්නේ සතිපට්ඨානේ මූලික පියවර තමයි සතිපට්ඨානේ කියන එක. සිහිය පිහිටුවීම. අතීතයෙන් අනාගතයෙන් හිත මුදවලා මේ මොහොතේ පහළ වෙන අරමුණ තුළ වර්තමාන මොහොතේ පහළ වෙන අරමුණ තුළ හොඳට සතිමත් වීම. සිහිය පිහිටුවීම. දැන් හිත එහෙ මෙහෙ යන්නේ ගාන්ට දැන් හිත පිහිටලා තියෙනවා. ඒක සතිපට්ඨානේ. ඊට පස්සේ සතිපට්ඨාන භාවනා කියලා කියන්නේ දැන් මේ අරමුණ හොඳට විමසීම හරහා ඒ අරමුණේ ස්වභාවයේ වැටහෙන මට්ටම තමයි සතිපට්ඨාන භාවනා කියලා කියන්නේ. දැන් තව තව සතිය දියුණු වෙනවා, තව තව සම්පජඤ්ඤය දියුණු වෙනවා, විපස්සනා නුවණක් අවදි වෙන්න පටන් ගන්නවා. ඒ මට්ටම සතිපට්ඨාන භාවනා වශයෙන් භාගතුන් වහන්සේ පෙන්නනවා. ඊළඟට තුන්වෙනි මට්ටමක් පෙන්නනවා සතිපට්ඨාන භාවනා ගාමිනිංච පටිපදා කියලා. සතිපට්ඨානය ඒබඳු භාවනාවක් දියුණු කරන ප්‍රතිපදාවකට යෝගාවචරයේ කවතේරුණ වට්ටම. ඒක තමයි තුන්වෙනි මට්ටම වශයෙන් පෙන්වන්නේ. ඒක ආරෂ්ඨාංග මාර්ගය. එතන තමයි අර එයා හඳුනගන්නේ තමාතුලින්ම මෙන්න මේබඳු සතිපට්ඨානයක් වඩන්න, හිත දියුණු කරගන්න මට සීලයක් අවශ්‍යයි. හිතේ පැහැදිලි බවක් අවශ්‍යයි. ඒකාග්‍රතාවක් අවශ්‍යයි. සමාහිත බවක් අවශ්‍යයි. ඒ වගේම හොඳ ප්‍රඥාවකුත් අවශ්‍යයි කියලා. සීල සමාධි ප්‍රඥා කියන ප්‍රතිපදාව එයා ඒකේ වටිනකම තේරුම් අරගෙන ඒ බඳු ප්‍රතිපදාවක් අනුගමනය කරන්න එයා පෙළඹෙන අවස්ථාව. එතකොට අන්න ඒක සතිපට්ඨාන භාවනා ගාමිනිංච ප්‍රතිපදා කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. විහෙරති කියන කොටස සෑම කොටසකම එනවා. ඉත අන්තිමට හැම කොටසක්ම ඉවර කරන්නේ අනිස්සිතෝච විහෙරති නචකින්ච ලෝකේ උපාදීති කියලා. එතකොට විහෙරති කියන එක හැම කොටසකටම පොදි. දැන් පජානාති කියන එක මුලදී නිකන් දැන ගැනීම, සතිමත් වීම, ප්‍රකාරයෙන් දැන ගැනීම. දැන් මුලදී සතිමත් වෙනවා. සතෝ අස සති, සතෝ පස්ස සති කියන මට්ටම. ඊට පස්සේ අන්න පජානාති කියන මට්ටම. ඊට පස්සේ ආ ඒ ගැන ටිකක් හොයලා බලනවා. දැනුවත් වෙනවා. ඒ දැනුවත් වෙද්දී අන්න යාට තේරෙනවා මේක තව ටිකක් සියුම්ම කළ යුතුයි. තව මට මේක කරද්දී හික්මිය යුතුයි. එතකොට අන්න සික්ඛති කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. මොකද දැන් හිතන්න දැන් ආනාපාන සතියේදී මුලදී ඔන්න දැනුවත් වෙනවා පජානාති. ඊට පස්සේ ඒක තව දියුණු වෙනකොට දැන් මතුවෙන తත්වය හරි සූක්ෂමයි. යාට ආස්වාසේ මුල බලන්නත් ඕනේ, මැද බලන්නත් ඕනේ, අග බලන්නත්. පස්වාසේ මුල බලන්නත් ඕනේ, මැද බලන්නත් ඕනේ, අග බලන්නත්. ඒ කියන්නේ අන්න කලින්ට වඩා හරි සූක්ෂමයි. එතකොට ඉතින් අතපය හොල්ලන්න බෑ, හයියෙන් හුස්ම ගන්න බෑ, හිත නින්දට වට ගන්න බෑ, හිතේ සැක පහල කර ගන්න බෑ. හරීම සීරුවෙන් කළ යුතු වැඩක් දැන් තියෙන්නේ. ඒ නිසා අන්න ඒබඳු සීරුවෙන් කළ යුතු වැඩක් සඳහා යා හික්මෙනවා. සික්කති කියන වචනේ පාවිච්චි කරනවා. ඊට පස්සේ තමයි ඊළඟ මට්ටමට එන්නේ අනිසිතෝච විහෙරති නචකින්චි ලෝකී උපාදීති. එයා දැන් අර ඒ සතිපට්ඨානේ ආනාපාන සතිය හරහා හිතමු කෙනෙක් ප්‍රඥාවක් දිනු කරගත්තා, විපස්සනාවක් වඩා ගත්තා. ඒ මට්ටමින් අන්න දැන් ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියවත් ඇසුරු කරන්නේ නැති. ඒකත් විපස්සනාවට නංවපු. ඒ නැංවීම හරහා අවදි වෙච්ච ප්‍රඥාව තුලින් හිත නිදහස් වෙච්ච, අනිශ්‍රිත වෙච්ච තත්වයකින් වාසය කිරීම සඳහා යා උත්සාහන්ත වෙනවා. දැන් ওই මං කිව්වේ අන්තිම කෑල්ල. ඊට කලින් ඉතින් අර මේක ගන්නත් පුළුවන්. මොකද්ද මේ ආනාපාන සතියේම යා තව ටිකක් පාවිච්චි කරනවා සතිය දිනු කරගන්න, ප්‍රඥාව දිනු කරගන්න, තමා තුල මේ සිද්ධ වෙන ක්‍රියාවලිය හඳුනගන්න, තව කෙනෙක්ගේ බාහිර තියෙන ක්‍රියාවලිය හඳුනගන්න, මෙයා මේ කටයුත්ත පාවිච්චි කරනවා. ඒකයි අර අජ්ජත් ඉති අජ්ජත්තං වා කායේ කායනුපස්සේ විහෙරති, ඉති බහිද්ධා වා කායේ කායනුපස්සේ විහෙරති කියලා කියන්නේ. කියන්නේ දැන් තමා තුල මේ දේ හඳුනගත්තා නම් මීට සමාන ප්‍රතිපදාවක් මීට සමාන ක්‍රියාවලියක් තමයි බාහිරේ තියෙන්නේ. එතකොට අර තමන්ට සාපේක්ෂව එළියෙත් එබඳු ස්වභාවයක්මයි තියෙන්නේ, තව කෙනෙක් තුලත් තියෙන්නේ මෙබඳුම තත්වයක් කියන එක එයාට තේරෙන්න ගන්නවා. ඉතින් ඒක හඳුනා ගනිමින් තේරුම් ගනිමින් එයා වාසය කරනවා. ඔව්. මොකද තෙවෙනි අවස්ථාව? ඔව් අනහරි අනහරි. ඔව්. ඒ කියන්නේ විහෙරති කියන කෑල්ලට අදාළයි කියන්න පුළුවන් මේ ආරෂ්ඨාංග මාර්ගය. මොකද එතින්දී දීර්ඝ වශයෙන් වාසය කිරීමනේ අදහස් කරන්නේ. දැන් විහෙරති කියන එකේදී අදහස තමයි වාසය කරනවා කියන්නේ. ඒක මේ දවසක් දෙකක් නෙමෙයි. ඒක දීර්ඝ කාලීන ප්‍රතිපදාවක් වශයෙන් යා වාසය කරනවා. එතෙන්ට ඇත්තටම මේ ආරෂ්ඨාංග මාර්ගය අදාළ කරගන්න පුළුවන්. ඔව්. ඒ දක්වා අපි දිනු කරන්න ඕනේ. ඒ කියන්නේ අපිට දැන් එතන හැම සතිපට්ඨාන කොටසකම පැහැදිලිව ওই අවස්ථා තුන වෙන්වෙන් වශයෙන් වචන වලින් ප්‍රකාශ නොවුනට අපිට ඒ භාග්‍යතුන් වහන්සේ විභංග සූත්‍රයේ පෙන්ලා තියෙන කාරණා තුන මේකෙදි මතු කරගන්න පුළුවන්. ඔව්. හොඳයි. හොඳයි. දෙවන සන්නයි.
ඊළඟ අවස්ථාව බන්දු ජීව ධර්මතිලක මහතාට හිමිවෙලා ඔබගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
වහන්සේ අර කිව්වා වගේ අර හිස් ස්වභාවය පුරුදු කරගන්න කියලා තමයි මට උපදෙස් දුන්නේ. එතකොට මම පරියංක භාවනාව කරන විට මම ඇස් අරගෙන සහ ඇස් පියාගෙන දෙවිදියටම කරලා බැලුවා.
ඔව්.
එතකොට මම ලබු අත්දැකීම තමයි එතකොට ඒ ස්වභාවයේ දිගටම ඉන්න පුළුවන්. නමුත් මොනවා හරි සිතුවිල්ලක් හැටි කිරීම කරන්නේ මම යම විතරයි. ඒ කියන්නේ බාහිරයෙන් එන ශබ්ද ඔස්සේ හෝ දකින දේවල් ඔස්සේ කිසිම දෙයක් එහෙම වෙන්නේ නැහැ. නමුත් ඒක හඳුනාගත්තු සැනින්ම ඒක නැවතිනවා.
හරි.
එතකොට ඒක තවදුරටත් මේ විදිහට කරගෙන කරගෙන යනකොට මට ලැබුණු අත්දැකීම තමයි යම් කිසි දෙයක් දැන් අර උභාන්සේ දැන් අද පැහැදිලි කරපු ආකාරයට ඒක අර මොනවා හරි අල්ලාගත්තු සමාධි ස්වභාවයක්ද කියන එක මට පැහැදිලි කරගන්න ඕන. ඒ කියන්නේ මම විටින් විට බලනවා මොනවා හරි අතක් උස්සන්නේ ඉන්න ස්වභාවය. එහෙම කරන්න බෑ. නිකන් ලොක් වෙනා වගේ ගතියක් තියෙන හැංගරි ශරීරයෙන් එහෙම මොකුත් කරන්න බෑ. නමුත් ඔතේ ඉන්න පුළුවන්. වේදනාවක් පහේ දැනෙනවා. ඒවත් කිසි බාධාවක් නැහැ.
හරි.
එතකොට ඒක තමයි අරගෙන ඉන්නකොට දැකපු අත්දැකීම.
ඇස් අරගෙන බොහොම සැහැල්ලුවෙන් ඉන්න. දැන් ඒ කියන්නේ දැන් ඇස් ඇරීම වැසීම කියන එකේදී අපි ඇහැ වහගත්තාම සම්පූර්ණයෙන්ම නිකන් එළියෙන් බාහිර ලෝකෙන් අපි ඉවත් වුණා වගේ ගතියක් නේ තියෙන්නේ. දැන් එතෙන්දී අපිට ඉන්න පුළුවන් ඉතින් ටිකක් පහසුවක් තියෙනවා මේ එකාතකින් එනියෙන් එන මේ බාධාවන් අඩුයි. හැබැයි ඇස් ඇරියහම බාධාවන් වැඩි. දැන් අපේ දක්ෂතාවය වෙන්න ඕනේ ඇස් අරගෙන පුළුවන් ද අපිත් එක්කම ඉන්න. නැත්නම් වෙන කොහෙවත් ඇලෙන්න යන්නේ නැතිව දිත්තේ දිට්ට මත්තම් මට්ටම පවත්වන්න පුළුවන්. දැක්කා දැක්කා පමණයි. හිත තියෙන්නේ පැටලෙන්න යන්නේ නැතිව. ඒක අපි ඇරලා පුරුදු කරන්න ඕනේ අතර.
ඔව් ඇස් අරගෙන තමයි සාමාන්‍ය ඒ තත්ත්වෙ.
ඔව්. ඔව්.
ඇස් පියාගෙන ඉන්නකොට එන්නේ ඇත්තටම
සමාධියකට යනවා.
මොකක් හරි එතකොට කය දැනෙන්නේ නැහැ. නමුත් එතකොට දැක්ක දැන් කාමරයේ තියෙන හොරලෝසුවේ තප්පරපට්ට යන සද්ද තමයි සාමාන්‍ය වෙඩිපුරම දැන ඇහෙන්නේ.
හරි.
නමුත් ඒකත් ඒ ඇහෙන ස්වභාවය අඩු වෙලා ගියා නිකන් මොකුත්ම නැති නිකන් කළු පාට වටපිටාවක් වගේ සම්පූර්ණ මොකුත්ම නැති ඒ තත්ත්වෙ ඉන්නවා.
ඉන්න ඉන්න පුළුවන් හැබැයි දැන් ඒක තමයි. එතෙන්දී අපි බලන්න ඕනේ දැන් මම මෙහෙම නිකන් මොකක්ද ඒ කියන්නේ නිර්ණායකයක් දෙන්නම්. දැන් මහත්තයා ඔය தත්වෙට යන්න කලින් හිතේ තිබුණනේ යම්කිසි සංසිඳිච්ච බවක්, නිදහස් බවක්, ආතතියෙන් තොර බවක් තිබුණනේ. දැන් ඔයක එක එක මට්ටමක්. ඊට පස්සේ මේ සමාධියෙන් එළියට ආවට පස්සේ හිතේ තියෙන හිර වෙච්ච බවක් නම්, ආතතිගත වෙච්ච බවක් නම්, හිතේ හැකිලිච්ච බවක් නම් තියෙන්නේ, ඒ කියන්නේ මේ සමාධිය තේරුමක් නැහැ. හැබැයි ඒකේ අනිත් පැත්ත වෙලා තේනවා නම් හිතන්න කලින් තිබුණටත් වඩා හිත හරි සංසිඳිලා, හිත හරි නිවිලා, හිතේ ආතතිය දුරු වෙලා ගිහිල්ලා, හරිම නිකන් සෞම්‍ය බවට පත් වෙලා, හිත හරිම ප්‍රබෝධමත් වෙලා, එහෙමනම් මේ බඳු සමාධියක් සුදුසුයි.
හරි. ඒ තියෙන ස්වභාවය
හරි.
මමට ඕන අර මම ඇස් අරගෙන ඉන්නකොට මම අර නිකන් බලනවා, يعني කය වැඩ කරන්න පුළුවන්ද කියලා, يعني අතක් උස්සන්න එහෙම බැලුවට අත ඉස්සෙන්නේ
නැහැ.
අහ්. විද්‍යාලය දුන්නට මේක මොකක්ද කියන එක.
හැබැයි එතෙන්දි එතෙන්දි
අල්ලගෙනද ඉන්නේ?
ඔව් ඒක තමයි. එතෙන්දි බලන්න ඇස් අරගෙන ඉන්නවා, හැබැයි ඇහැ කොහේ හරි හිර වෙලා තියෙනවද කියලා. දැන් අපිට පුළුවන් ඇහැ අරගෙන එක දෙයකට ફોકસ කරන්න පුළුවන්. එක දෙයකට යොමු කළා, ඒ යොමු වීම නිසා ඇහැ හිර වෙලා එතන. එතකොට අපිට අනිත් ඉන්ද්‍රයන් ක්‍රියා කරන්න විදිහක් නැහැ. මොකද ඇහැ අපේ හිතේ අපි තුන් ශක්තිය කියලා. ඒ ශක්තිය ඒ ඇහැට ලක් වෙච්ච රූපය තුලින් ග්‍රහණය කරගෙන තියෙනවා. සම්පූර්ණයෙන් අපිව එයා තුල ඇබ්සෝබ් වෙලා. එයා තුල හිර වෙලා. ඉතින් ඒක මෙතෙන් ඇත්තම විපස්සනාවේදී ඒක මේ වැදගත් නැහැ. වැදගත් නැහැ කියන්නේ ඒක ඒක සුදුසු නැහැ. ඊට වඩා අවශ්‍යයි හිත ඒ දැන් ඇහෙන් බලන රූපය තුල ඇහැට මේ අපේ හිතට নিমগ্ন වෙන්න දෙන්න එපා. පිහිටන්න දෙන්න එපා.
ඉන්ද්‍රියන් හරහා කියන්නේ සරගණ කියන શબ્දේම ඔක්කොම ඇහෙනවා.
හරි.
සතිය විතරයි තියෙන්නේ.
හරි.
සතිමත් බව තුල තමයි ඉන්නේ. අරවා කිසිම දෙයක උපාදාන වෙලා
නැහැ. නැහැ. අන්න හරි. ඒ తত্ত্বය බොහොම සෞම්‍ය මට්ටමකින් පවත්තන්. මුරුදු මට්ටමකින් පවත්තන්. ඒ ඔතන අපිම තමයි පුදුමාකාර විදිහට අපේ හිත ගැන පුංචි අවධානයක් පවත්වනවා. හරි සියුම්. හරිම මුරුදු වන්දමකින් සෞම්‍ය වන්දමකින් අපි හිතගෙන අවධානයෙන් ඉන්නවා. හිත කොහේවත් يعني මහා දැන් මේ කතා කරන්නේ රාගය, ద్వේෂය වගේ මහා බරපතල දේවල් නෙමෙයි. හැබැයි නිකන් සමාධියකවත් ගිහිල්ලා හිර වෙලා දෙන්න බෑ. ඔව්. දැන් ඕක ඇත්තරම මේ يعني තේරුම් ගන්න වෙන්නේ අර ආතතියට සාපේක්ෂව තමයි. හිත ආතතිගත වෙනවා සමාධියක වුණත් හිර වෙනකොට. හිත ආතතියෙන් නිදහස් වෙලා නම් තියෙන්නේ අපේ මුහුණේ වෙන්න පුළුවන්, අපේ කයේ දැනෙන ඕනම තැනකදී වෙන්න පුළුවන්, මේ කයෙන් පවා තේරුම් ගන්න පුළුවන් ආතතියක් ඇති වෙලා නම්. ඒ කියන්නේ හිත ගිහිලා මොකක් හරි උපාදාන කරගෙන ආතතිගත වෙලා තියෙනකොට අපේ කයෙත් තියෙන යම්කිසි ටෙන්ෂන් එකක්, කයෙත් තියෙන යම්කිසි ආතතිගත වීමක්. ඒවට සාපේක්ෂව හරි අපි හඳුන ගන්න ඕනේ මේ වෙලාවේදී මේ මානසික ක්‍රියාවලිය හරහා මම හිර වෙලා හිතේ ආතතියක් ඇති වෙලාද, හිත ආයෙත් නිකන් පටු වෙලාද කියන කාරණාව තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන එතෙන්දි තේරෙනවා ඕ මේ යන සමාධිය හරහා ආයෙත් නිකන් අර හිතේ තිබිච්ච පිබිදුන ගතිය, සරල ගතිය, සැහැල්ලු ගතිය, කොහෙවත් ඇලිච්ච නැති ගතිය, උපාදාන නොකල ගතිය අහිමි වුණාය, හිත ඒ වෙනකොට ආයෙ කියලා හිර වුණාය, පටු වුණාය කියන තේරෙනවා නම් අතල්ලා දාන්න තියෙන්නේ. හොඳයි. සාමකාමී. ඔව්.
සාමකාමී ඒ
කියන්නේ
ඉන්න පුළුවන්.
ඒක අර මම
විතරයි හිතපු ගමන් මොනවා හරි හිතන්න ඕන කියලා
මේව කරනවා. ඒක අහඹු අර සතිය තුලින් මේක අඳුන ගන්න. අඳුන ගන්න. ඒක තමයි. එන්න අන්න හරි. ඒක තමයි. දැන් ඔය වගේ තැන්වලදී සියුම් කෙලස් තමයි හඳුන ගන්න තියෙන්නේ. ඒ වගේමයි මේ මමයා හදන හැටි, කෙනෙක් හදන්න යන හැටි, අතීතයේ වෙච්ච සිදුවීම් හරහා කෙනෙක් හදන හැටි, අනාගතේ කරන්න තියෙන දේවල් හරහා කෙනෙක් හදන හැටි, අපේ දක්ෂතාවයන් හරහා අපි කෙනෙක් හදන හැටි, මමෙක් හදන හැටි, ඉස්මතු වෙන්න හදන හැටි, අන්න ඒ වගේ ඒ අර මම හදන හැටි ඒව තමයි අපි පුළුවන් තරම් සියුම්ව හඳුනා ගන්න තියෙන්නේ. ඇතරම ඔය යවකලාපී සූත්‍රයේ ඔය කාරණා හොඳට බුදුහාමුදුරුව විස්තර කරනවා. මහත්තයට පුළුවන් නම් ඒ සූත්‍ර දේශනාව අහන්න. ඒකෙන් මේ සූත්‍ර මතන මේ මේ ධර්ම දේශනා පහක් විතර කළා. යවකලාපී සූත්‍රය කියලා නිසරණ වනේ වෙබ්සයිට් එකේ මේ අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් ඒ ටිකක් පොඩ්ඩක් අහන්න. මොකද ඒ කාරණාව තමයි විශේෂයෙන්ම බුදුරජාන් වහන්සේ විස්තර කරන්නේ. කොහොමද අපි මේ මම හදන්නේ, කෙනෙක් හදන්නේ, පුජ්‍යලයක් හදන්නේ, ඔටින අහංකාර මමංකාර කියලා. ඉතින් ඕවා හඳුනාගන්න එක හරිම මේ يعني ආධ්‍යාත්මික ජීවිතයේ අලුත් පියවරක් කියලා කියන්න පුළුවන්. හොඳයි.
තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
තිරුවන් සරණයි.
දැන් ඉස්සෙල්ලා මහත්මේ පින්වත් මහත්මේ අදහසක් ඉදිරිපත් කළා මේ මෙත්තා චේතෝ විමුක්තිය ඒ මහත්මයා අද්දකපු කාරණා පිළිබඳව ඒතරම් මෛත්‍රිය පිළිබඳවම වෙනස් ආකාරයෙන් අද්දකින් ලබන්න පටන් අරන් තියෙන නිසා ඒක පැහැදිලි කර ගැනීමටයි මේ ප්‍රශ්නය අහන්නේ. ඉස්සෙල්ලාම ස්වාමීන් වහන්සේගේ කීය සතියේ සිදු කළ වටිනා දේශනාව, ඒ කියන්නේ වේදනානුපස්සනාව පිළිබඳව කරපු දේශනාව එක්තරා වැදගත් ස්ථානයකට යොමු වුණොත් ස්වාමීන් වහන්සේ දේශනා කළා අපි ඇලීම සහ ගැටීම අතර සිදුවන දෝලනීය සිතේ අඩුවෙන්නට පටන් ගත්තාම පටික සිතත් රාග සිතත් ඒ පුද්ගලයා තුළ අඩුවෙන්නට පටන් ගන්නවා. එතකොට ඒ තත්ත්වය දැන් අද කරපු දේශනාවට එකතු කරොත් ඒ කියන්නේ චිත්තානුපස්සනා තත්ත්වයකදී මම කියන්නේ මගේ මනස හැම වෙලෙම ඒ විදිහට නැති තත්ත්වයක් තියෙනවා රාග ද්වේෂ කියලා. නමුත් දවස තුල ඕනෑකමින් වගේ ඇති කරගන්න පුළුවන් අර ඒ ඇතිවන ඒ සිතිවිලි වේගය අඩු කළා බොහොම අඩු තත්ත්වයකට ගත්තාම සමහර වෙලාවට බොහොමත්ම ක්ෂණිකව කරන්න පුළුවන්. ඊට පස්සේ අරුමු පුදුම වගේ මට දැනට හැඟෙන දෙයක් වෙනවා. ඒකට මට තේරෙන්නේ කියන්නේ මෛත්‍රියද නැත්නම් කරුණාවද කියලා යොමු කරන්න පුළුවන්. දැන් මෙත්තා චේතෝ විමුක්තිය තත්ත්වෙමද දන්නේ නැහැ. නමුත් අර අපි මෙත්තා භාවනාව කරනකොට බොහොම දැඩි ආයාසයකින් එක වර්ධනය කරලා කරන්නේ. නමුත් මම එහෙම කවදාවත් කරලා නැහැ. නමුත් එක පාරට කෙනෙක් කෙරෙහි හරි සත්‍යය කිරීම හරි යොමු කරන්න පුළුවන්. මොකද අර ඇලීම් ස්වභාවයක් නැහැ, ගැටීම් ස්වභාවයක් නැහැ. නමුත් තබ්ගානේ කරුණාව හරි මෛත්‍රිය හරි යොමු කරන්න පුළුවන් ගතියක් එනවා. ඒ පිළිබඳව වැඩියෙන් දැනගන්න කැමති ස්වාමීන් වහන්සේ.
හොඳයි. ඒකෙන් දැන් කොහොමද කියන්නේ සමාධියකට වඩා ප්‍රබලයි කියන්න පුළුවන් මෙත්තා චේතෝ විමුක්තිය වගේ තත්වයක්. මොකද සමාධියකදී තියෙන්නේ හිත එක තැනකට හිරවීමක්, නැත්නම් එක තැනකට යොමු වීමක්, ફોકસ වීමක් තමයි සමාධියකදී තියෙන්නේ. ඒකේ තව වර්ධනය වෙච්ච මට්ටමක් තමයි, වර්ධනය වෙනාට වඩා පැතිරිච්ච මට්ටමක් තමයි අරූප ධ්‍යාන මට්ටම් වලදී, නැත්නම් ඔය කසින වලදී හරමේ කරන්නේ. ඒක පතුරවනවා. ඒ පතුරවන ගතිය තමයි මෙත්තා චේතෝ විමුක්ති වලදී, නැත්නම් විශේෂයෙන් චේතෝ විමුක්ති මට්ටම් වල තියෙන්නේ. එක තැනකට හිර වෙච්ච ගතියක් නැහැ. එක අරමුණක් තුළට පටු වෙච්ච ගතියක් නැහැ. හිත හාත්පස පැතිරිලා. හිතේ දැනුවත් බව හාත්පස පැතිරිලා. ඒ හාත්පස පැතිරිච්ච මට්ටම ඉතින් බොහොම අරිට වඩා ප්‍රබල මට්ටමක් කියලා කියන්න පුළුවන්. හැබැයි හිතන්න ඔය මට්ටමේ ඉඳද්දී අපේ හිතට යම්කිසි කෙනෙක්ව අරමුණු වුණා. දැන් අර මං කියුවානේ ඔය தත්වය අපි පොඩ්ඩක් ගැඹුරුම ඔය සමාධියේ ඉන්නේ නැතුව විමුක්තියේ චේතෝ විමුක්තියේ ඉන්නේ නැතුව දැන් පොඩ්ඩක් ඒක නොගැඹුරු මට්ටමටපත් කරනකොට ඔන්න කාවහරි අරමුණු වුණා. අපි හිතන්න යම්සේ ලෙඩෙක්ව අරමුණ වුණා කියලා. ඊටසේ ඒ ලෙඩාව අරමුණු වුණා නම් ඉතින් ඇත්ත වශයෙන්ම විපස්සනා ඇහැකින් නම් කරන්න තියෙන්නේ මේකත් හුදු සිතුවිල්ලක් පමණයි. මේකත් හුදු අරමුණක් පමණයි, සංඥාවක් පමණයි කියලා ඒක අත්හැරලා දාන එකයි කියන්න තියෙන්නේ. මොකද දැන් මේ ඇවිල්ලා උපාදානයක්නේ. මේ ඇවිල්ලා සංඥාවක්. ඒකත් ආවා, තේරුම් ගත්තා, වටිනාකම් දෙන්න ගියේ නෑ, මුලා වෙන්න ගියේ නෑ, අත්හැරලා දැම්මා. ඒක තමයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ ආයෙත් හිත නිදහස් වීමයි වෙන්නේ. ඉතින් ඒක තමයි නිවැරදි විපස්සනාවදී කරන්න තියෙන්නේ. හැබැයි අපි හිතමු මේ වෙනුවට මේ යෝගාවචරයා මේ සංඥාවට වටිනකමක් දුන්නා. මේ ඉන්නේ අහවලා කියලා එයාට නමක් දුන්නා. මේ ඉන්නේ අපි හිතමු ඔන්න අපේ කවුරු හරි වැඩි හිටියෙක් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කාච්චි කෙනෙක් සීයා කෙනෙක් දැන් රෝගාතුර වෙනවා. ඉතින් අපි අරකේ ඉන්න අතරේ ඔන්න මේ රෝගාතුර වෙච්ච අම්මව මතක් වෙනවා. ඊට පස්සේ ඔන්න ඒ අම්මගේ සංඥාවක් හිතට ආවා. ඔන්න මේ අම්මයි කියලා එයාට නම දුන්නා, සංඥාවට වටිනකම දුන්නා. ඒත් එක්කම මේ අම්මා දැන් රෝගාතුරයි කියලා සිහි වෙනවා. ඉතින් දැන් ටික ටික මේක දැන් වර්ධනය වෙලා දැන් අපි අර හිතිය මෙත්තා සහගත බව දැන් මේ අම්මා කෙරෙහි යොමු වෙනවා. ඉතින් එතකොට එන්නේ අතිශය ප්‍රබල මෛත්‍රියක් තමයි එතන එන්නේ. ඉතින් ඒ නිසා මෛත්‍රිය වඩලා තියෙන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ අම්මව අරමුණු කළා මුලින් මෛත්‍රිය නොවඩා හිටියත් අපි මෙත්තා චේතෝ විමුක්ති මට්ටමක ඉඳලා ආපු අරමුණට අපි කෙලින්ම වටිනකමක් දීලා මේ අහවලාය කියලා අපි එතන අඳුනගෙන එයාට මෛත්‍රිය කරන්න ගියොත් අතිශය ප්‍රබල මෛත්‍රියක් වඩන්න අවස්ථාව තියෙනවා.
ස්වාමීන් වහන්සේ මම දන්නේ නැති කෙනෙක් කියන්නේ අම්මා වගේ කිට්ටුවන්තේ නොවන කෙනෙකුට පවා එහෙම
පුළුවන් කරන්නේ පුළුවන් පුළුවන් අනිවාර්යෙන් පුළුවන්. ඔව් පුළුවන්.
හොඳයි
තෙරුවන් සරණයි.
ඊළඟ අවස්ථාව සන්ධ්‍යා විහාන මහත්මිය ලැබෙනවා ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ඇහෙනවද මම කතා කරනවා?
ඇහෙනවා ඇහෙනවා කියන්න.
ඔබ වහන්සේගේ 2019 දෙසැම්බර් මාසෙ තිබුණු වැඩමුළුවකට මම සහභාගී වුණා නිස්සරණවණී. එතකොට එදා ඉඳලා මම පැයක් සක්මන් භාවනාව කරනවා. මේ පැයක ඉඳලා මට හොඳටම මේ භාවනාවේදී නිදිමත හැදිලා වැටෙන්න ගියා. බොහොම අමාරුවෙන් ඒක යටපත් කරගත්තත් ඒත් බැරි වුණා. පස්සේ මම භාවනාව නැවැත්තුවා ටික කාලෙකට. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මම ආයෙ කරනකොට දැන් පුදුමාකාර විදිහට මගේ හුස්ම අරමුණු වෙනවා. මේ ඒ වෙලාවට අවදිනකොට පුදුමාකාර විදිහට හුස්ම අරමුණු වෙනවා. ඊළඟට අනිත් වෙලාවලදී උන හුස්ම අරමුණු වෙනවා සත්‍යෙත් එක්ක වෙන වැඩ කරද්දී. ඒක එකක් මගේ ප්‍රශ්නය. අනිත් එක තමයි ස්වාමීන් වහන්සේ මම පරයාක භාවනාවේ සාමාන්‍යයෙන් පැයක් විතර ඉන්න උත්සාහ ගන්නවා. මේ රාජකාරී නමැති සමහර කාලට නැගරෙනවා. ඒක ස්වාමීන් වහන්සේ මට දැන් සාමාන්‍යයෙන් පැයක් පැයකමාරක් වගේ මම ඉස්සරේ මෙහිටියා. දැන් තියෙන ගැටලුව මම එහෙම භාවනා කරනකොට විනාඩි 10කින් විතර ලොකු රස්නයක් මට එනවා ස්වාමීන් වහන්සේ. මට අන්න ඒ දෙක තමයි තියෙන ගැටලු දෙක.
හොඳයි. දැන් ඔතෙන්දී කියන්නේ නවත්ත ගන්න බැරි විදිහට මා ආනාපානයේ අරමුණු වෙනවා නම් අපිටම සක්මනේදිත් අපිට පුළුවන් එහෙමනම් සක්මනේ එහෙම හිට ගන්න පුළුවන්. හිටගෙන දැන් මේ වැටෙන ආනාපානේ දිහා විමසන්න පටන් ගන්න. දැන් මෙතන තියෙනවා ආස්වාසයක්, මෙතන තියෙනවා ප්‍රස්වාසයක්, මේක දිගයි, මේක කොටයි, මේක මුල, මැද, අග, මේක උණුසුම්, මේක සිසිල්, මෙතන දැන් ස්පර්ශ වෙනවා කියලා අර ඒ ආනාපානයට අනුකූලව යම් යම් සූක්ෂම මට්ටම් පුළුවන් තරම් වඩන්න පටන් ගන්න. ඒක වැරද්දක් නෑ. මොකද දැන් Tamanට හොඳටම තේරෙනවා දැන් මේ හිත පුරුදු කරමු ගතියක්, හුරු ගතියක් තියෙන ආනාපානෙට. ඒ නිසා දැන් එයාවම මතු කළ දෙනවා. ඉතින් ඒක අපිට දැන් විපස්සනාවට හරවන්න උත්සාහන්ත වෙන්න පුළුවන්. හිතත් දැන් හොඳට ඒකාග්‍ර වෙලා තියෙන්නේ, සිහියත් දියුණු වෙලා තියෙන්නේ. දැන් සම්පජඤ්ඤේ දියුණු කරන්නයි තියෙන්නේ ආනාපානෙව පාවිච්චි කළා. දැන් ඔන්න එන්නේ ආස්වාසයක්, ඔන්න ප්‍රස්වාසයක්, මේක මෙන්න මෙතන මුල හරිය, මෙන්න මේ හරිය මැද, මෙන්න මේ හරිය අග. දැන් ඔන්න පුංචි හිස්තනකුත් තියෙනවා. ඔන්න මේ හරිය ආයි මුල, මේ හරිය මැද, ඔන්න මේ හරිය අග, ඔන්න ආයි හිස්තරක් තියෙනවා, ඔන්න ඊළඟ එකේ ආස්වාසයේ මුල. මේ වගේ බොහොම සියුම්ව මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය විමසන්න පටන් ගන්න. ඒ හරහා සතිය දියුණු වෙනවා, ඒ හරහා සම්පජඤ්ඤය දියුණු වෙනවා. ඊට පස්සේ අපිට ඕනනම් පුළුවන් මේ ආස්වාසයක් කියන එක සිසිල්ද නැත්නම් උණුසුම්ද, මේකේ ඒ උණුසුම් භවයේ පටන් ගැනීම, උණුසුම් භවයේ අවසානය, සිසිල් භවයේ පටන් ගැනීම, සිසිල් භවයේ අවසානය, ඇතිල්ලෙන ගතියේ පටන් ගැනීම, ඇතිල්ලෙන ගතියේ අවසානය. ඔය වගේ පුළුවන් තරම් ඒ ධාතු ලක්ෂණ මතු කර ගනිමින්, ඒවා හඳුනා ගනිමින් කටයුතු කරන්න උත්සාහන්ත වෙන්න.
මගේ දෙවෙනි ප්‍රශ්නේ ස්වාමිනාස පරයන්කේදී දැනෙන රස්නේ
තමයි. ප්‍රශ්නෙත් ඒක තමයි. දැන් ධාතු ලක්ෂණ වලට තමයි දැන් හිත යන්නේ. ඒක වැරද්දක් නැහැ. මොකද දැන් ධාතුන්ගේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය දැනනකොට එක එක අය ඉස්සරහට එනවා. ඒ අපිට හරියට නිශ්චය වශයෙන් කියන්න බෑ, නැත්නම් විධානයක් දෙන්න බෑ අහවල් එක්කෙනා ඉස්සරහට එන්නේ කියලා. ඒගොල්ලොම තමයි Tamanට කැමති ඒ ඒ අවස්ථානුකූලව හේතුන්ට අනුකූලව එක එක්කෙනා එළියට එන්නේ. ඉතින් අපිට ඒ ඒක මතම තමයි අපි තේරුම් ගන්නේ මේකේ මට පාලනයක් නැහැ කියලා. මට උවමනාවක් නැහැ දැන් මේ වෙලාවේදී රස්නේ ගතියක් මතු කරගන්න. හැබැයි ඔන්න රස්නේ ගතියක් ඇවිල්ලා. මට උමනාවක් නැහැ මේ වෙලාවේදී කයේ හරි කොහේ හරි කම්පන චංචල මතු කරගන්න. හැබැයි ඔන්න කම්පන චංචල පහළ වෙනවා. මට උමනාවක් නැහැ මේ වෙලාවේ තදගතියක් මතු කරන්න. හැබැයි ඔන්න තදගතියක් පහළ වෙනවා. එතකොට අපිට තේරෙනවා මේක මේ මට ඕන විදිහට මේ හැසිරෙන කයක් නෙමෙයි. මේක වැඩ කරන්නේ එයාටම ආවේනික න්‍යාය පත්‍රයකට. එයාටම ආවේනික හේතුඵල ධර්මයකට තමයි මේ කය ක්‍රියාත්මක වෙන්නේ කියන පාඩම තමයි අපි ඉගෙන ගන්න. ඒ නිසා ප්‍රශ්නේ පහළ වෙද්දෙන් මට තියෙන්නේ මේ දිහා මධ්‍යස්තව බලන්න කොහෙද මේ රස්නේ ගතිය වැඩියෙන්ම දැනෙන්නේ. ඒ රස්නේ ගතියට අවධානය යොමු කරන්න. ඒ රස්නේ ගතියේ ස්වභාවය මේ රස්නේ ගතිය කියලා කියන්නේ තනි රස්නේ ගතියක්ද කියලා විමසන්න. එක තැනක විතරද මේ රස්නේ ගතිය තියෙන්නේ කියලා විමසන්න. ඒ වගේ අර රස්නේ ගතිය ගැන යම්කිසි පරීක්ෂණයක් කරන විද්‍යාඥයෙක් වගේ අපිත් හොඳට ඒ දිහා විමසීමකින් විමසිල්ලකින් බලන්න අවශ්‍යයි.
භාවනාවට වාඩි වුණාම අපිට සිතුවිල්ලක් ආවම ඒක සිතුවිල්ලක් පමණයි කියන එක දැන් වැටහෙනවා. ඉපස් ස්වාමීන් වහන්සේ මේ දැන් එහෙම කියලා ඒක එනවා යනවා ඒ වගේ. දැන් අපි කිව්වොත් අපි පරණ මීටින් එකද කිව්ව දෙයක් අපිට භාවනාවට වාඩි වුණාම එනවා නම් ඒ කියන්නේ මට තේරුණ දේ තමයි ඒක මේ තුල මම කියන පුද්ගලයා ඉන්නකම් තමයි ওই සිතුවිල්ල එන්නේ.
හරි හරි.
කියන්නේ
මට පුළුවන් මේ සිතුවිල්ල හරහා ඕනනම් මමෙක් ඉස්මතු කරන්න පුළුවන් ඕනනම්. දැන් මෑණියෝ කියන එක සම්පූර්ණ ඇත්ත. ඒ කියන්නේ අපේ තියෙන කෙලෙස් ස්වභාවයන් උත්සාහ කරනවා. ඒ අපි කරපු කියපු දේවල් හරහා අපේ දක්ෂතා හරහා මමෙක් හදලා දෙන්න උත්සාහ කරනවා. ඒතර අන්න එතකොට අපි ඒවට මුලා වෙන්න යන්නේ නැතිව අපි හඳුනා ගන්නවා මෙන්න මෙයා දැන් මම හදන්න හදනවා. දැන් මෙතෙක් කළා මම හිතියේ නැහැ. මෙතෙක් කළා නිකන් උදු දැනුවත් බවක් තිබුණේ කෙලසුන්ගෙන් තොර බවක් තිබුණේ. ඔන්න මේ දැන් මොකක්ද එකක් අල්ලගෙන මේ වෙච්ච මීටින් එක අල්ලගෙන ඔන්න මම ඒක මෙහෙම කිව්වය අරයා මෙහෙම කිව්වය කියලා එයා නිකන් මතක් කරලා දෙනවා නිකන් ඒ මතක් කිරීම අස්සේ ඉන්නවම. ඔව්. දැන්
තව එකක් තමයි මට තේරුම් ගන්නස දැන් අපි කෑමකට ගියා කියන්නේ කෑම දෙවිලා අපිට කාලය වෙලා කිනා පරිරහයි.
ඔව්
දැන් සත්‍යanse දැන් එතකොට ඒක දැන් ගොඩක් එහෙම කියනවා අඩුයි මොකද මේ ඒක සිතුවිල්ලක් පමණයි මේ නැත්තම් අර එතනත් මා එතකොට කෑම දුන්න කෙනා හිතනවනේ මම හොඳයි අනේ කුකීත් කරා කියලා.
ඔව්
නේවත් පොඩ පොඩ නතර කරනවා. ඒක සත්‍යanse අර ඇතුලේ දැන් මම ඇවිල්ලා දැන් බෝරි පර්සන් කෙනෙක් වෙලා ඒකෙන් කියන්නේ අඩු වෙලා එතකොට
අපිට ඔහම තමයි යන්න වෙන්නේ. හැබැයි ඉතින් ඔතන යම්කිසි සමබරතාවයක් පවත්න්න වෙනවා. මොකද ඉතින් අපිට ජීවිතේදී අනිත්‍යයත් එක්ක කටයුතු කරන්නත් සිද්ධ වෙනවානේ. එතකොට අන්න ඒ වගේ මට්ටම් වලදී අපි සම්මුතියත් එක්ක ගනුදෙනු කරන්න අවශ්‍යයි. එතෙන්දී තවත් කෙනෙක් එක්ක පොඩ්ඩක් කතා බහ කරන එක විහිළුවත් අහලුවක් කළා ඒ සාමාන්‍ය විදිහට ඉන්න එක ඒක අර සාමාන්‍ය සමාජීය ප්‍රවත්ත සඳහා ප්‍රයෝජනයක් තියෙනවා. ඒ නිසා අපි පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ අර අනිකුත් අයගේ යහපත පිණිසත් නැත්නම් අපි අනිත් අයත් එක්ක සුහදතාවය පවත්වා ගැනීම පිණිසත් යම් පමණක සමාජීය සම්බන්ධතාවයක් නිර්වෘල්ල පවත්වා ගන්න අපි භවනා බාධා කරගත යුතු නැහැ. ඇත්තටම අපි තේරුම් ගන්න තියෙනවා මෙන්න මෙහෙම සම්මුති ලෝකයක් තියෙනවා. අනිත්‍ය ජීවත් වෙන්නේ මෙන්න මේ බඳු සම්මුති ලෝකයක. ඒක විනිවිද යන්න මට දැන් හැකියාව ලැබිලා තියෙනවා. හැබැයි අවස්ථානුකූලව මමත් මේ සම්මුති ලෝකයේ තුල ජීවත් වෙනවා. හැබැයි ඉතින් මම දන්නවා මේක මිරිඟුවක් කියලා. මම දන්නවා මේක මේ පුංචි දරුවන්ගේ සෙල්ලමක් කියලා මම දන්නවා කියලා අන්නේ වගේ වැටහීමක් ගැන බුදුහාමුදුරුවෝ කතා කරනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ අපට ලස්සනට පෙන්වන උපමාවක් කියන්නේ මේක අහලත් ඇති. ඒ කියන්නේ පුංචි දරුවෝ මේ එකතු වෙලා සෙල්ලම් ගයක් හදනවා. ඒ තේ සෙල්ලම් ගේ හදලා ඒක ඉතින් බත් තියෙනවා, කොස් තියෙනවා, ව්‍යංජන් තියෙනවා. ඉතින් ඒකට ඉතින් අම්මටත් එන්න කියනවා, තාත්තටත් එන්න කියනවා. ඉතින් ඒගොල්ලෝ බත් බෙදනවා. ඉතින් අම්මට කන්න කියනවා, තාත්තටත් බත් බෙදනවා, තාත්තටත් කන්න කියනවා. ඉතින් හරි විනෝදයක් ලබනවා. ඉතින් අම්මයි තාත්තයි මේ සෙල්ලංගෙටත් එනවා. ඉතින් අම්මයි තාත්තටත් මේක සෙල්ලංගෙයක් පමණයි. හැබැයි අර දරුවන්ට ඒක ඒ වෙලාවේ හරි වටිනවා. කවුරු හරි ඒක සෙල්ලංගේ කැඩුවොත් එහෙම හඬනවා, වැළපෙනවා, රණ්ඩු වෙන්න යනවා. ඉතින් ඒගොල්ලන්ට ඒක දැන් ඇත්ත වෙනවා. හැබැයි යම් වෙලාවක මේ සෙල්ලංගේ දැන් ඒගොල්ලන්ට එපා වෙනවා. මේක මේ හුදු සෙල්ලංගයක්. මේක හුදු මිත්‍යාවක්. මේක මේ වැඩක් නෑ. අපි මේ සෙල්ලමට හදාගත්ත එකක්. දැන් සෙල්ලම ඉවරයි කියලා අන්න ඒගොල්ලන්ට ආස් ඒක ඉවරුණාම ඒගොල්ලොම අතින් පයින් ගහලා විනාශ කරලා දානවා. කඩලා බිඳලා දානවා. එතකොට අර මේ එක නැහැ. ඔන්න ඔය වගේ තත්ත්වයක් තමයි බුදුහාඳුරු හරි ලස්සන උපමාවකින් පෙන්නන්නේ. ඉතින් අපි මේ ජීවත් වෙන සම්මුති ලෝකය තුළ අපි ඇති කරගත්ත සම්මුතින් රාශියක් තියෙනවා. ඉතින් ඒ තුළ තමයි අපි පිළිහිටලා කටයුතු කරන්නේ. ඉතින් අපි මේ සම්මුතිය තුළ කටයුතු කරන්න අවශ්‍යයි සමාජික පැවැත්මේදී. හැබැයි ඉතින් ආධ්‍යාත්මික දියුණුවක් කරා යනකොට මේ සම්මුතිය විනිවිද යන්න පුළුවන් කමක්, සම්මුතිය තුළ හිර වෙන්නේ නැති ගතියක්, ඒ සම්මුතිය තුළම පටු වෙන්නේ නැති ගතියක් ආධ්‍යාත්මික යෝගාවචරයට හඳුන ගන්න පුළුවන්. එතකොට එයාට ලෝක දෙකක් තියෙනවා එක අතකින්. එයාට ඕනේ නම් සම්මුති ලෝකයේ තුල ගැටුමක් ඇති කර ගන්න නැතිව අනිත් අයත් එක්ක සුහදව කටයුතු කරන්නත් පුළුවන්. හැබැයි ඒකෙන් අයින් වෙලා ඒවැය හිර වෙන්නේ නැතුව ඊට වඩා ගැඹුරක ජීවත් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ
ස්වාමිනාත් සම්බරතාවේ රැක ගන්නත් අපි සතියින්
ඉන්න ඕනේ. අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ අපි සම්මුතියට ගරු කරන්නත් ඕනේ ඉතින්. නැත්තම් ඉතින් අපිට සමාජයේ ජීවත් වෙන්න බැහැනේ.
ඒක
ඝට්ටනයක් නෑ. මොකද අපි තේරුම් ගන්නවා මෙතන මම සම්මුතියෙන් බැහැර වෙලා මම එතෙන්දි මේ පරමාර්ථයක් කතා කරන්න ගියොත් අනිත් පැත්ත එක්ක පැටලෙනවා. අනිත් පැත්ත එක්ක ගැටුමක් ඇති කර ගන්නවා. බුදුහාඳුරෝ පෙන්නන මාර්ගයේ බුදුහාඳුරෝ පෙන්නනවා දැන් විශේෂයෙන්ම ඔය මදුපිණ්ඩික සූත්‍රයේදී එහෙම. බුදුහාඳුරුවන්ගෙන් අහුවම ඔබතුමාගේ ප්‍රතිපදාව මොකද්ද? දෘෂ්ටිය මොකද්ද කියලා ඒ මේ බ්‍රාහ්මණය කැවිලා වහා බුදුහාඳුරු කියන්නේ මේ කාත් එක්කවත් වාදයක් ඇති කරගන්න තියෙක තමයි මගේ ප්‍රතිපදාව. ඔච්චරයි. ඒ නිසා අපි ගැඹුරක් දන්නව වෙන්න පුළුවන්. හැබැයි කාත් එක්කවත් ගැටෙන්නේ නැහැ. අපි ඉන්නවා බොහොම මධ්‍යස්තව, අනිත් අයත් එක්ක බොහොම සුහදව, මුකුත් දන්නේ නැහැ වගේ ඉන්නවා.
මේ මයිසන්
සුදු කැවි. හොඳයි. හොඳයි. පෙරවන් සන්නේ.
දුරකථනයක සම්බන්ධ වෙලා තිබෙනවා ඔපෝ කියලා දුරකථනයක් තිබෙනවා මයික් එක ඔන් කරලා ඔබට ප්‍රශ්නයක් තිබෙනවද ඉදිරිපත් කරන්න පුළුවන්
අවසරයි ස්වාමීන් වහන්ස
කියන්න ඇහෙනවා අපිට
ස්වාමීන් වහන්ස මම මේ වහන්සේගේ අර බ්‍රිස්බේ ධම්මජීව ලොක් ස්වාමීන් වහන්සේගේ වැඩසටහන් ඉස්සෙල්ලා වැඩසටහන් උත්ත දිගටම සහභාගී වුණා මේ ඒ විලාවේදී ඔබ වහන්සේගෙන් මට උපදෙස් ලැබුණා කායානුපස්සනාවෙන් දැන් සමාධිය තියෙන නිසා වේදනානුපස්සනාවට හැරෙන්න කියලා ඊට පස්සේ මම එක දිගටම වේදනාව දිහා බලමින් වේදනානුපස්සනාව පරියන්කයට එළඹිලා කරන්න ගත්තා මට මුලින් සුළු ටික වෙලාවක් ගත වුණාට පස්සේ මුලින් පොඩි පොඩි වේදනාවක් නාවා මම ඒ වේදනාව දිහා බලාගෙන ඉඳලා ඒවා ගෙවන් වෙලා ගියා. කොහොමම ටික දවසක් මම දිගටම කරනකොට මට ඊට පස්සේ පැය එකමාරකට විතර පැයක් විතර ගත වුණාට පස්සේ මේ වේදනාව ඔන්න එදා වගේ ගෙවන් වෙලා ගියේ නැහැ. දිගටම වේදනාව පටන් ගත්තා. මම බලාගෙන හිටියා ඒක ටිකක් සැර වේදනාවක් දරන්න බැරි තරමට මුළු කයෙම වේදනාව ඉන්න විශේෂයෙන්ම දකුණු කකුලේ උඩ කොටස සහ නවාගෙන ඉන්න පිටිපතුල ටික ඒ ටික වේදනාව ඇවිල්ලා ඊට පස්සේ මම පැය 3ක් විතර මං හිතන්නේ ඒක මෙනෙහි කරමින් ඉඳලා මට ඉවර වුණා ඊළඟ දවසේ මම ඒක මෙනෙහි කරමින් හිටියා ටිකටම එදා ඉවර වෙනකොට සෑහෙන වේලාවක් ගත වෙන එදා ස්වාමීන් වහන්සේ මුළු කකුලම වේදනාව ඇවිල්ලා දරා ගන්න බැරි තරම් වේදනාවක් ආවා ඇවිල්ලා ඒක පාරටම ඒ වෙනකොට මං හිතන්නේ පය දෙකක් තුනක් ගත වෙනා හරියට විශාල මූදු රැල්ලක් ඇවිල්ලා එක පාට අර වෙරළ සෝදගෙන වතුර ටික පහළට යන්න වාගේ ඒ වේදනාව අර
කොට්ටේට තද වෙලා තියෙන ප්‍රදේශයයි ඔක්කොම වේදනාව නැති වේගෙන ගිහිල්ලා ඊට පස්සේ ආවේ දණහිසයි පිටිපතුලයි විතරයි. පුතුම දැවිල්ල ගතිය ඒ වේදනාව තුළ මට දැනෙන්න ගත්තා. ඊට පස්සේ ආවේ දණහිස එකපාරට වේදනාව දෙනවා, ඒක ගෙවන් වෙලා යනවා. පිටිපතුල වේදනාව දෙනවා, ඒක ගෙවන් වෙලා යනවා. ඔහොම මම ටිකටම ඒක දිහා බලාගෙන හිටිය. මම 10 මාස ඉඳගත්තු ස්වාමීන් වහන්සේ මන් නැගිටිනකොට එදා 3:00 ඊට පස්සේ මම ඊ අවසාන වටේට නැගිටි. ඊය මට පැය 2:45 විතර ඉන්නම්ුණේ හදිස්සියෙන් මම ඇහැරුණා. මට පැහැදිලිවම තේරුණා ඒ වේදනාවල් ඒ විදිහටම දැනුණා. මට ඊ දවස මට හද වේදනාව ආවට මම හොඳින් ඒ දිහා බලාගෙන හිටියා. බලාගෙන ඉන්නකොට මට පැහැදිලිවම අර දැවිල්ල ගතිය දැනෙන හැටි, ඒක විහිදෙන හැටි, ඊට පස්සේ ඒක ගෙවන් වෙන හැටි, ඊට පස්සේ දණහි ළඟ ඒක දැඩිව දැනෙන හැටි, ඒ ආකාරයට කරගෙන ගියා ස්වාමීන් වහන්සේ. මට උපදෙසක් ගන්න බෑ. ඊට පස්සේ කමටහන් සුද්ධ කරගන්නවත් ක්‍රමයක් තිබුණ නැති හින්දා මේ විදිහට කරගෙන ගියේ ස්වාමීන් වහන්සේ. මට තවදුරටත් මේ කරගෙන යන්න ඔබ වහන්සේගේ උපදෙස් ලබා දෙන්නයි මම මේ කතා කළේ.
හොඳයි. ඉතින් මන්න හිතන්නේ කරනවා හොඳයි. දැන් සෑහෙන උපේක්ෂාවකින් දරා ගැනීමකින් ඉවසීමකින් වේදනාව උපසනාව වඩන බවයි තේරෙන්නේ. යෝකෙන් සෑහෙන ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. දැන් මෑණියන් තුළ දැන් ඔය තියෙන ඉවසීම ඇත්තටම පෙන්නුම් කරනවා වේදනානුපස්සනාවෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් යෝගාවචරයේ තත්ත්වය පෙන්නුම් කරනවා. ඒ නිසා දිගට ඔක් කරගෙන යන්න. ඉවසීමෙන් යන්න. පොඩ්ඩක් ඔතන කටුකොහලක් තියෙනවා. හැබැයි ඒක දරන්න පුළුවන්කම හොඳට පෙන්නුම් කරනවා. ඒ නිසා ඕක දිගට වඩාගෙන යන්න. يعني වඩාගෙන යද්දී ඔය වේදනාවේ යථා ස්වභාවය තමයි පොඩ පොඩ ඔය අපිට වැටහෙන්නේ. ඒතකොට ඔතන තනි වේදනාවක්ද තියෙන්නේ කියලා පොඩ්ඩක් විමසලා බලන්න. හිතේ තියෙන විමසා බලන ගතිය, දෙයදියා සෙවිල්ලෙන් බලන ගතිය, සොයන ගතිය තව තව වර්ධනය කරන්න. එතකොට අන්න මෙතන තියෙන නිකන් අර මේ ඇත්තම දැන් මං ගිය සතියේදී විස්තර කරේ අර වේදනාව සම්බන්ධයෙන් බුදුහාඳුරුව පෙන්නන උපමාව බුබ්බුලූපමා, වේදනා බුබ්බුලූපමා කියලා. නිකන් අර වතුර ජලාශයකට වතුර වැටෙනකොට, වැස්ස වැටෙනකොට එතන අර එතන වතුර බබලු ජල බබලු හටාරගෙන බිඳලා යනවා වගේ උපමාවක් නේ බුදුහාඳුරුව දෙන්නේ. අන්නේ වගේ ගතියක් අපිට ප්‍රායෝගිකවත් මේ වේදනානුපස්සනාව හරහා හඳුනා ගන්න පුළුවන්. එතකොට අන්න එකාතකයෙන් බුදුහාඳුරුවත් එක්ක ලස්සනට මේ අපි සම්බන්ධ වෙනවා, දහමත් එක්ක සම්බන්ධ වෙනවා. ඊට ඒ වගේම අපිට ගැඹුරු දහමක් ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගන්නත් අවස්ථාව සැලසෙනවා. ඒ නිසා වේදනාවේ ඒ ඇතිවීම නැතිවීම ස්වභාවය තියෙන තනි ලොකු වේදනාවක් ඇතිවීම නැතිවීම ස්වභාවය පමණක් නෙමෙයි. ඕක ඇතුලේ තව මොනවාද තියෙන්නේ? මේ වේදනාවක් කියුවට ඕක තව ටිකක් සියුම්ව බලන ගතියකට ගන්න. එතකොට සමාල්ලාවට උතන මේ තනි වේදනාවක් නෙමෙයි, මෙතන වේදනාව 4-5ක් තියෙනවා. වේදනාව 10ක් විතර තියෙනවා. වේදනාව 15ක් විතර තියෙනවා. වේදනාව 20ක් විතර තියෙනවා කියලා අර පොඩ පොඩ අපේ සම්පජඤ්ඤය වර්ධනය වෙන්න තව තව මේකේ යථා ස්වභාවය වැටහෙන්න පටන් ගන්නවා. එනිසා මේ කෙරෙන විදිය හොඳයි. දෙකට කරගෙන යන්න.
එහෙනම් ස්වාමීන් වහන්සේ දැන් මට දැනෙනවා වේදනාව කලව ප්‍රදේශයේ දැනෙනවා. පිටිපතුල ප්‍රදේශයේ දැනෙනවා. ඔක්කොම මෙතෙන්ට ධනස්ස පැත්තට එනවා. අරවැ වේදනා නැති වෙනව නෙමෙයි ස්වාමීන් වහන්සේ. ඔව්. ගාවට විදියට දැනෙන්නේ මේ ධනහිස ප්‍රදේශයේ තමයි.
හරි. ඒක ඒ කියන්නේ එක තැනක් කියලා ගන්න එපා දැන්. දැන් උතන අපි තාමත් දනහිසය කලවය මේක මගේ වේදනාවේ කියලා කියන තාක් අපි තාම සම්මුතිය තුළ පිහිටලා තමයි කටයුතු කරන්නේ. ඒ වෙනුවට මේකයිලා හුදෙක් වේදනාවක් පමණයි. දැන් මේ නම්ගම් කිට්ටු කරන්න යන්න එපා. ඒවා ඔක්කොම අයින් කළා දාන්න. හිතට තව සැහැල්ලු වෙන්න දෙන්න. ඒ අපේ අහලා තියෙන නම්ගම් ඔක්කොම ටික අයින් කළා මේකයිලා හුදෙක් වේදනාවක් පමණයි. මේකයිලා නිකං හේතුන් නිසායි මේක හටගන්නේ කියන එකේ හේතුණුත් පුළුවන් තරම් දකින්න උත්සාහන්ත වෙන්න. ඒ කියන්නේ දැන් අපි තුමු වාඩි වෙලා ඉන්න තැන වේදනාව හටගන්නේ මේ පොළවත් එක්ක ස්පර්ශ වීම නිසානේ. ඒතර අන්නේ තද වීම නිසානේ, අන්නේ ස්පර්ශය නිසා මේ වේදනාව හටගන්න ආකාරය පුළුවන් නම් දකින්න. ඒ වගේ අර වේදනාවට අපි මේ දීපුන් සම්මුති නම්ගම් අයින් කළා. පුළුවන් තරම් වේදනාව වශයෙන් දකින්න උත්සාහ කරන්න. හිත සැහැල්ලු කරගෙන බලන්න.
සමස්ත වේදනාවක් හැදින්නේ
නේද? ඔව් සමස්ත වේදනාවක්. ඒ වගේමයි ඒ එක ඒ කියන්නේ නමක් දෙන්න යන්න එපා. අහවල් තන වේදනාවේ කියලා ඒ අපේ සම්මුති නම් ටික මෙතෙන්ට දාන්න යන්න එපා.
හොඳයි.
ඔව්. හොඳයි. හොඳයි.
හොඳයි.
දරුවන් සල්ලයි. හරි. අමරතා විනාඩි 5ක් විතර ගන්න පුළුවන්.
දේවිකාතපත් මහත්මියට ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන් එහෙනම්.
අවසරයි ස්වාමීන් වහන්ස. මේක මේ මගේ ප්‍රශ්නයක් වෙනම එකක්. මගේ සහෝදරියක් ලංකාවේ ලොකුවට පිළිකා රෝගයකින් පෙළෙනවා. ඒක ඉතින් දැනගත් දවස්වල අපි ගොඩාක් උදව් කළා ධර්මයේ පිටවලා තියාගන්න. මේ දැන් ගොඩක් අසරණ වෙලා තියෙනවා. මොකද ඒක උස්සන්න වෙලා තියෙනවා. දැන් එයාට ටිකක් ඒ පැත්තෙන් අයින් වෙච්ච බවක් පේනවා. ඒක නැවත ඇති කර ගන්න පුළුවන් වෙන්නේ මොන වගේ මාර්ගකින්ද කියලා යහගන්න.
මොනවෙන්ද අයින් වෙලා තියෙන්නේ?
ඒ මේ දැන් ඉස්සෙල්ලා කියන ඒවා අපි යවපු මේ ධර්ම මේවා කියෝනේවයි හැමදේම තිබුණට දැන් බඩේ තියෙන ලොකු වේදනාවක් හින්දා ඒවට යොමු වෙන්න බැහැ කියන එකක් තමයි
කියන්නේ. ඒක තමයි. ඒ අර එක පාරටම ඒ தත්තර ගන්න බැහැ. මොකද එයා පුරුදු කරලා නැහැනේ. ඒක තමයි ඇත්තටම අපේ ලොකු සායනාංශයෙන් නිතර මතක් කරන්නේ මේ සතිය දිනු කරන එක ලඩක් නැති වෙලාදී කරන්න ගන්න. අර අපි කියන්නේ වෙදකමට වඩා හෙදකම හොඳයි කියලා. නැත්තම් ප්‍රිවෙන්ෂන් ඉස් බෙටර් දෑන් කියෝරිටි කියලා අපි කියන්නේ. යන්නේ වගේ අපි පුළුවන් තරම් මේ හැකියාවන් අපේ නිරෝගීකම තියෙන කාලෙදී නැත්තම් අපිට ගමක්කමක් කරගන්න පුළුවන් කාලෙදී දිනු කළා තියෙනවා නම් ඒකට අපි අසරණ වෙච්ච වෙලාවක අපිට යමක් ලඩක් දුකක් වැළඳිච්ච වෙලාවක මේක යොදන්න පුළුවන්. නමුත් අපි උඹට හොඳටම අසරණ වෙලා ලඩක් දුකක් වැළඳිලා ඉන්න මට්ටමේදී මේක පටන් ගන්න එක පොඩ්ඩක් අමාරුයි. ඒ නිසා ඒක එක පැත්තක්. ඉතින් ඒ නිසා මේ සරල දෙයක් කියලා දෙන්න නිකන් අහගෙන ඉන්න පුළුවන් වගේ දෙයක් ඉදිරිපත් කළා. නිකන් අර සහනශීලී ගතියක් හිතේ ඇති කරගන්න උත්සාහවන්ත කරන එක තමයි ඉතින් වටින්නේ. ඉතින් 100ට 100ක් උදව් කරන්න පුළුවන්ද කියන එක ඉතින් ගැටළු සහගතයි.
එහෙමයි ස්වාමීන්
වහන්සේ.
ඊට පස්සේ මට මේ කියන්න ඕන මගේ සක්මන් භාවනාව ගැන. දැන් ගොඩක් ඒක දියුණුවෙමින් එනවා. ඒක මට හරි සතුටුයි. ඉස්සෙල්ලා මට එහෙම වැඩි අඳුන ගන්න බැරි වුණා පාදේ ඉස්සෙවෙන වෙලාව. දැන් හොඳට තේරෙනවා පාදේ ඉස්සෙවෙනවා යනවා කියනවා කියන එක පාද දෙකෙන්. තවදුරටත් දැන් මේක දියුණු කරගන්න මම දැන් මොනාද දැනින්නේ කියලා බලනවා. මේ ඒකත් ඔබ වහන්සේට ඉදිරිපත් කරන්න හිතුණා මේ වෙලාව.
ඔව් කමන්නේ යන විදිහ හොඳයි. ඒ කියන්නේ ඔබ තව දිගට දියුණු කරන්න අවශ්‍යයි. يعني අපිට ඔය දේ විතරක් මදි මේ තව ඔක සූක්ෂමව බලමින් දැකගනිමින් දියුණු කරන්න දිගට වඩාගෙන යන්න. ඒක තමයි අවශ්‍ය වෙන්නේ.
ඔව්. තේරුවන් සල්නා.
හොඳයි පින්වත්. එහෙනම් අපි අද පැය දෙකකට ආසන්න කාලයක් ධර්ම දේශනාවේ ධර්ම සාකච්ඡාවේ නිරත වුණා. එමනම් අද අපේ ධර්ම දේශනාව සහ සාකච්ඡාවාරය මෙතනින් සමාප්ත කරනවා. අපි මෙතෙක් රැස් කරගත් ආශීර්වාදම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. එත්තාවතාචාදී ගාථා සජ්ජායනා කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා සාදු සාදු සාදු